ಎಸ್ಪಿಎಸ್ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಾನ್ ಸಂದುದಾ ಅಂಗಹರುವಾದ ಬೃಹಸ್ಪತಿಂದ ಸಹ ಸಿಕುರಾದ ಪೆರವರು ಎಕೊಲಹಾಟ ಒಬಟ ಸಮೀಪವೇ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಾನ್ಟ ಸವಂದೀಮಟ ಆಕಾರ ಕೀಪೇಗಿನ್ ಪುಲುವಾನ್ ಗುವನ್ ವಿದಿಲಿಯ ಡಿಜಿಟಲ್ ರೂಪವಾಹಿನಿಯ 38ನೇ ನಾಲಿಕಾವ ಅಂತರ್ಜಾಲಯ ಹೋ ಎಸ್ಪಿಎಸ್ ರೇಡಿಯೋ ಆಪ್ ಮಗಿನ್ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಾನ್ಟ ಸವಂದೆನ್ನ ಪುಲುವಾನ್ ಎಸ್ಪಿಎಸ್ ಸಿಂಹಳ ವೆಡಸ್ಟ್ರಾನ್ ಸಮಸ್ತ ಆಸ್ಟ್ರೇಲಿಯಾಟ ಮೇಸಿನ ಏಕಮ ಸಿಂಹಳ ಗುವನ್ ವಿದಿಲಿಯ
මේ සති වෙනකොට අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සිදුවලා තියෙන උණුසුම් දේශපාලනික තත්ත්වෙත්ති මොනවද කියන කාරණාව සම්බන්ධව අපි කරුණු විමසා බැලීම ආරම්භ කරමු. සුපුරුදු පරිදි හැම සතියෙම සඳොද දවසේ අපි ඔබට ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා. මේ කාර්තව්‍යය දැන් ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් සෝදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට සුබෝදෑසනක්, ආයුබෝවන්.
සුබෝදෑසනක්, ආයුබෝවන් දෙනුක්ෂි.
අපි මුලින්ම කතාව පටන් ගනිමු. අර සුදුවෑන් කතන්දරය නැවත වතාවක් කරලියට පැමිණීමේ සිදුවීමත් එක්ක ඇතිවලා තියෙන තත්ත්වය පිළිබඳව අපි දන්නවා. සුදුවෑන් සංස්කෘතිය පිළිබඳව ජිනීවා මානව හිමිකම් සමුළුවට පවා ගිහිල්ලා තියෙන වකවානුවක ශ්‍රී ලංකාවෙන් නැවත වතාවක් මතුවුණු එක්තරා සිදුවීමක් හේතුවෙන් සුදුවෑන් කතාන්තරය නැවත වතාවක් බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙනවා. ඒ තමයි පසුගියදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවම් කරු රයන් ජයලත්ව අත්අඩංගුවට ගැනීමට සුදුවෑන් එකකින් රාජකාරී නිල ඇඳුමකින් තොරව පිරිසක් පැමිණීමේ සිදුවීමත් එක්ක. අපි මුලින්ම මේ සිදුවීම ටිකක් පැහැදිලි කරගනිමු මනෝජ්. ඉන් අනතුරුව සිදුවීමේ පසු සිදුවීම් පිළිබඳවත් කතා බහ කරමු.
ශ්‍රී ලංකාවේ නැවතත් සුදුවෑන් පිළිබඳව කතාව කරලියට එන සිදුවීම තමයි දිල්මුක්ෂි මතක් කළේ. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඒකට සහභාගී වෙනවා සයිටම් විරෝධී ජනපෞර කියන කණ්ඩායම, රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ දේශපාලන කණ්ඩායම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, මේ ඇතුළු කණ්ඩායම් තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. එතන ඉඳලා පිටවෙලා යන හදන අවස්ථාවේ තමයි සුදුවැන්නේකින් ආපු කණ්ඩායම මේ අත්අඩංගුවට ගන්න උත්සාහ කරා කියන කාරණය මතුවෙන්නේ. අපි දැක්කා එහිදී එහි වීඩියෝ දර්ශන පවා හුවමාරු වෙලා තිබෙනවා. කරාබු දාලා කොණ්ඩ බැඳගත්තු සිවිල් ඇඳුමෙන් ආපු පිරිසක් තමයි මේ පැහැර ගැනීමට උත්සාහ කරන්නේ කියන චෝදනාවක් කළා සහ ඒ වීඩියෝ දර්ශනක් ඇතුළත් වුණා. එතකොට මේ බෑන් රකේ අංකයක් පවා ප්‍රසිද්ධියට පත් කළා. එන්ඒ 0410 කියන සුදු වෑන් එකෙන් තමයි ආවේ කියලා. මේක එක අවස්ථාවක කියුණා ජනමාධ්‍ය මාර්ගංශයට අයිති වාහනය, තව අවස්ථාවක කියුණා වෙළඳ මාර්ගංශයට අයිති වාහනය, තව අවස්ථාවක කියුණා මේක පොලිස්පතිවරයාට අයිති වාහනයක් කියලා. කොහොමද ඊ දවසේ මාධ්‍ය හමුවක් පවත්වලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා මේක පොලිස් අපරාධ දෙපාර්තමේන්තුවට, විශේෂයෙන් පොලිස් අපරාධ අංශයට අනුයුක්ත කරපු වාහනය. මේ වාහනේ ආවේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රේදුරා විදියටත් ආවේ. ඔහු නිල ඇඳුමින් සැරසිලා හිටියේ. එහෙනම් මේක කිසිසේත්ම පැහැර ගැනීමක් ඔබට පත් වෙන්නේ නැහැ. එහෙම අත්අඩංගුවට ගැනීමක් වෙනවා නම් නිල ඇඳුම ඇඳන් ඉදීමත් වැදගත් වෙන්නේ නැහැ. ඔවුන්ට සිවිල් ඇඳුමින් එන්න පුළුවන් කියන ප්‍රකාශයක් සිද්ධ කරා. ඉතින් මොකටද මේ අත්අඩංගුවට ගන්න කියන කාරණය අපි දැක්කා කතාබහට ලක් වෙනවා. ඒ තමයි පහුගිය දවසක ඔබට මතකයි මේ ශිෂ්‍යයින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වුණා. ඇතුළු වෙලා ඒ ස්ථානයේදී රජයේ දේපළ වලට හානි කරා කියන චෝදනාවට තමයි මේ විටින්ගිට අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක අපි දැක්ක රජයේ වාද්‍ය නිලධාරීන්ගේ සංගමේ විවිධ දේශපාලන කණ්ඩායම්, විශේෂයෙන්ම විපක්ෂ දේශපාලන කණ්ඩායම් මේක හැඳින්වුවේ ශිෂ්‍ය මර්ධනය තමයි මේ හරහා සිද්ධ වෙන්නේ. සිසුන් නිදහස් අධ්‍යාපනය අයිතිය ඉල්ලා සිටින අවස්ථාවක ඔවුන්ව මර්ධනය කරන්න විටින් විට එක එක්කෙනා අත්අඩංගුවට ගන්න සූදානම් වෙනවා කියලා. ඒ අනුව තමයි මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැළවම් කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යන්නේ. විශේෂයෙන් මේක මාතෘකාවක් කරගෙන තිබුණ ඒකාබද්ධ විපක්ෂය ගිය ආණ්ඩුවට තමයි වර්තමාන රජය දිගින් දිගටම චෝදනා කරේ සුදුවැන් වලින් ඇවිල්ලා මිනිස්සු පැහැරගත්තා කියලා. මේක චෝදනාවක් විතරයි, දැකපු තැනක් නෑ, පැහැරගත්තු කෙනෙක් නෑ, ඒ පිළිබඳ සාක්ෂියක් නෑ. මෙන්න සාක්ෂි එන්නේ 0410 කියන සුදුවැන් එකෙන් තමයි ආවේ. කරපු පැහැර ගැනීම අතට මහුණා කියලා අපි දැක්ක ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් මේක මාතෘකාවක් කරගෙන තිබුණා. ඒකට උත්තර දැම්දා ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක ඇමතිතුමා. ඔහු සඳහන් කරේ සුදු වෑන් කියලා සියල්ල ගියාණ්ඩුවට ලියලා දීලා නැහැ. සුදු පාට වෑන් තවදුරටත් තියෙනවා. ඉතින් ඒ වයින් ඇවිල්ලා අවශ්‍ය නම් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඔහු සඳහන් කළා. ඉතින් පක්ෂ විපක්ෂ දේශපාලනකින් සුදු වෑන් අර්ථකථනය කරමින් තමයි මේ වෙනකොට ඉන්නේ මේ සිද්ධියත් එක්ක.
ඔව් මනෝජ, අපි එහෙමනම් විමසා බලමු විවිධ පක්ෂ විපක්ෂ මතවාද මේ සම්බන්ධයෙන් නැගුණ. මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති මේ සිදුවීම හා සමගාමීව එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පුබුදු ජාගොඩ මේ සම්බන්ධයෙන් පළ කරපු අදහස්.
වෑන් රථය WPNA-410 අංකය සහිත සුදු වෑන් රථය. ඒ වෑන් එක ලියාපදිංචි වෙලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ. දැන් මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. බදු ගෙවීම සම්බන්ධ ප්‍රශ්න මත සමහර රජ ආයතන වලට ගන්න වාහන මුදල් අමාත්‍යාංශය කියලා ලියාපදිංචි කරන්නේ. නමුත් ඒ වාහන මුදල් අමාත්‍යාංශය තුල නෑ කියලා. මේක වෙන අමාත්‍යාංශයක කියලා. දැන් රජය තමයි කියන්නේ කොයි අමාත්‍යාංශයද ඒක පාවිච්චි කරන්නේ කියලා. අපි දන්න විදිහට නම් ඒ වාහනේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාහනයක් නෙමෙයි. ඒතකොට පොලිසිය වෙනත් රජයේ වාහන භාවිතා කරමින් වෙනම මිනිමරු කල්ලියක් පවත්වාගෙන යනවාද මර්ධනය සඳහා.
හොඳයි, එක්සත් ජනතා නිදහස් සඳහන පක්ෂ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියන්නේ මේ වගේ අදහසක්.
දැන් මොකනේ යහපාලනේ කියන සුදු වෑන් නවත්තන්නේ? මොකද උනේ? දැන් කොහෙද සුදු වෑන් එක එන්නේ? විශ්වවිද්‍යාල දරුවගාව. දැන් කොහොනේ මේ යහපාලන ආණ්ඩුවට කඩේ ගිය උන්න හැල ටික? මේ හිටියනේ කුරවැසි බලය, දූෂණ විද්‍යෝර්ධී පෙරමුණ. දැන් කොහො අපි ආනෝ උන්න හැල ටිකගේ? කරුණාකර එන්න එළියට.
ඔව්, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී බිමන් රත්නායක කියන්නේ මෙන්න මේ වගේ අදහසක්.
ජනාධිපතිවරයා අතුරුදහන්ීමේ කාර්යාලයට අත්සන් කරන දිනේම තමයි ශිෂ්‍ය ව්‍යාපාරයේ වෛද්‍ය ශිෂ්‍ය නායකයෙක්ව අත්අඩංගුවට ගන්න සුදු වෑන් නෙවන්නේ. පැහැදිලිවම කියනවා මේ අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ පළවෙනි පරීක්ෂණය බවට එකපත් කරගත යුතුයි.
ඔව්, මේ සුදු වෑන් එක විශාල කලබගෑනියක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාව තුළ ඇති කරලා තිබුණා. දැන් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදයත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවලා ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කර හිටියා. දෙමාපිය සංසදයේ කැඳවුම් කරු ගැමුණු විජේරත්න ඒ පිළිබඳව ප්‍රකාශ කළේ මෙන්න මේ වගේ අදහසක්.
රයන් දරුවා පැහැර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි දැඩි විරෝධය පළ කරනවා. මේ සයිටම් අර්බුදේ ජනාධිපතිතුමාටවත් අගමැතිතුමාටවත් මේක විසඳන්න දෙන්නේ නැහැ. මේක ඉන්නවා බහිරව එකිනෙක තමයි ප්‍රබල ඇමති කෙනෙක්. දෙවෙනි එකනා තමයි වෘත්තීය සමිතියක නායකයෙක් කියා ගන්නා පුද්ගලයෙක් සෞඛ්‍ය සේවයට සම්බන්ධ. තුන්වෙනි එකනා සුසස් අධ්‍යාපනයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්බන්ධ මහාචාර්යවරේ. මෙතන විශාල කුමන්ත්‍රණයක් සිද්ධ වෙමින් තියෙනවා. ආණ්ඩුව වැට්ටවීමේ තදබල කුමන්ත්‍රණයක්. ආණ්ඩුව ගන්න ඕනම තීන්දුවකට අපි සහාය බල කරන සයිටම් එක කොහොම තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. එකඟ වෙනවා පරිපාලන ව්‍යුහයේ යම් ආකාරයේ රජයේ නඩුවට ගන්නව නම් ඒක ඉතාමත් වැදගත්.
එතකොට අපි බලමු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මොකද කියලා තිබුණේ කියලා. රුවන් විජේවර්ධන කියන්නේ මෙන්න මේ වගේ අදහසක්. ඔහුගේ පෞද්ගලික අදහසයි මේ පිළිබඳව.
අපේ ආණ්ඩුවට නම් සුදු වෑන් සංස්කෘතියක් නැහැ. ඒක පැහැදිලිව කියන්නට ඕනේ. ඇත්තම මේ සිද්ධිය පිළිබඳව මමත් කනගාටු වෙනවා. මමත් ඒක හෙලා දකිනවා. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට යුනිෆෝම් එකක් අඳගෙන වරෙන්තුවක් අරගෙන ගිහිල්ලා ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න තිබ්බා.
ඔව්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා කියන්නේ යුනිෆෝම් එකක් ඇඳගෙන ගිහිල්ලා මේ කාර්යය කරන්න තිබුණා කියලා. හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර කියන්නේ එහෙම ඕනනම් නොයා ඉන්නත් පුළුවන් කියලා. ඒ සිදුවීමට අදාළව අපි බලමු ඔහු මාධ්‍ය සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් පළ කරපු අදහස්.
මේ වෑන් රථය කොළඹ අපරාධ කොට්ටාෂයට අනුයුක්ත කරලා තිබෙන වෑන් රථයක්. එදින මේ වෑන් රථය පදවාගෙන ගිය පොලිස් කොස්තාපල් රියදුරු නිලැඳුමින් ගොස් තිබුණා. ඒ වගේම කොළඹ අපරාධ කොට්ටාෂයේ ස්ථානාධිපති ඇතුළු තවත් කිහිප දෙනෙකුත් නිලැඳුමින් ගිහිල්ලා තිබුණා. පොදු දේපල විශේෂහිලා සිදු කරනු ලබන වැරදි සංඥය වැරදි. මේ සංඥය වරදකදී වරෙන්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ අත්අඩංගුවට ගන්න. කෙසේ නමුත් මේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අතපසු වීමක් සිදු වෙලා තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා පොලිස්පතිතුමා මේ වන විටත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා.
අපි මේලකට ටිකක් විමසා බලමු මේ වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම් කරු රයන් ජයලත් මේ ආකාරයෙන් සුදු වෑන් එකකින් අත්අඩංගුවට ගන්නට දරපු උත්සාහයත් ඇතුළත් කරගෙන සයිටම් විරෝධය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කරන්නට විශ්වවිද්‍යාල මේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරීහු කටයුතු කළා. ලිප්ටන් වටරව් මාසල සිටමින් මේකත් උද්වේගකාරී අවස්ථාවක් බවට පත් වුණා. ඔවුන් එම ස්ථානයේදී එම ක්‍රියාවලිය ආරම්භ කරන්නට උත්සාහ දරන අවස්ථාවේ සිටම එතැන් සිට ඊයේ දක්වා වන සිදුවීම් සමුදාය පිළිබඳවත් අපි විග්‍රහ කරගන්නට කැමැති ඔබගෙන් මනෝජ්.
ඒ කාරණය සිද්ධ වෙන්නේ අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත් ඇතුළු ශිෂ්‍යයින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීට පීඨ අසලින් ආරම්භ වෙලා පාගමනින් ඇවිල්ලා ලිප්ටන් වටරවුමේදී අට්ටාලයක් හදාගෙන සත්‍යග්‍රහයක ඉවත වෙන්න තමයි ඔවුන් මේ ස්ථානයට එන්නේ. මේක කරන්න ඉඩ දෙන්න බෑ කියලා පොලිසිය අලුත් කඩේ අධිකරණයෙන් අධිකරණ නියෝගයක් අරගෙන එනවා. නමුත් ඒ අධිකරණ නියෝගය නොතකා ශිෂ්‍යයින් ඔවුන්ගේ අට්ටාලය ඉදි කරනවා. ඉදි කරලා දින 5ක නිහඬ සත්‍යාග්‍රහයක යෙදෙන තමයි ඔවුන් තීරණය කරලා ලිප්ටන් මටරෝමේ අතාලේකුත් දාගෙන වාඩි වෙන්නේ. මේකට අපි දැක්කා පොලිසිය මැදිහත් වෙනවා, ඔවුන් ඒ කටයුතු සිද්ධ කරන්න එපා කියලා කියනවා. කොහොම වුණත් ඔවුන් වාඩි වෙනවා. ඊයේ දවසේ අලුයම් කාලයේ විතර වෙනකොට මෝටරසයකින් පැමිණි පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කරනවා මේ ශිෂ්‍යයින්ට. පොඩි ගල් නෙමේ, තර්මක ලොකු ගල් වලින් තමයි මේ පහර දීම සිද්ධ වෙන්නේ. ඒක පාන්දර දෙකමාරක් තුනමාරක් අතර සිද්ධ වුණා කියලා තමයි කියන්නේ. ශිෂ්‍යයෝ එහි වාහනේ අංකයක් පවා හඳුනගෙන තිබුණා. කොහොම වුණත් ඔවුන්ට ඊයේ හවස විතර වෙනකොට ආයමත් අධිකරණ නියෝගය පොලිසිය ලබා දෙනවා. ඒක බාර ගන්න ශිෂ්‍යෝ කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරලා අධිකරණ නියෝගය ඔවුන් කියවනවා. ඒකින් කියවන්නේ කොළඹ අවට ප්‍රදේශවල මහජන සාමයට බාධා සිද්ධ වෙනවා, සාමාන්‍ය කටයුතු කරගන්න හම්බ වෙන්නේ නැහැ, ඒ ස්ථානේ අයින් වෙන්න කියලා. ඉතින් ශිෂ්‍යෝ අයින් වෙන්නේ නැහැ. ඊට පස්සේ පොලිසිය ක්‍රියාත්මක වෙලා අධිපීඩන ජල ප්‍රහාර එල්ල කරලා ශිෂ්‍යයින්ව පළවා හරිනවා. ඒ අතරේ අධිකරණ නියෝගයට අවනතුනේ නැහැ කියලා ශිෂ්‍යයින් කීප දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් ඒ අවස්ථාවේ සිද්ධ කරනවා අපි දැක්කා කොළඹදී ලිප්ටන් වටරවුමේ.
ඔව්, අපි බලමු මේ ලිප්ටන් වටරවුමේ පැවැතුණු මේ උද්ඝෝෂණය හා සමගාමීව එයට සම්බන්ධ වුණු වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී වූ කියන්නේ මොන වගේ අදහසක්ද කියලා වෛද්‍ය ශිෂ්‍ය පීඨ ක්‍රියාකාරී කමිටු නියෝජිත ප්‍රියංකර පෙරේරා මේ සුදුවැන් කතාවත් තමන්ගේ කතාවට සම්බන්ධ කරගෙන මේ සයිටම් විරෝධය සම්බන්ධව අදහස් පළ කර හිටියා. මෙන්න මේ ආකාරයට මාධ්‍යයට
මේ රජයට පවර ගත්ත කියන නෙවිල් ප්‍රනාන්දු රෝහල, ඒක කුමන්ත්‍රණයක්. රෝහල රජයට පවරගෙන නෑ, රෝහල බද්දර දීලා ලාභය සම්පූර්ණයෙන් නෙවිල්ට දීලා අපි කියනවා තවත් බොරු එපා. ඒ වගේම යහපාලන ආණ්ඩුව පහුගිය ජනවාරි 8 වෙනිදා පත් උනේ සුදුවැන් සංස්කෘති මේ රටේ නැති කරනවා, ප්‍රජාතන්ත්‍රවාදී ලංකාවේ තහවුරු කරනවා කියලා. නමුත් අස්පන අපිට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා ශිෂ්‍යයන් බන්ධනාගාරගත කරමින් තියෙනවා.
ඔව්, මේකට සම්බන්ධන ඔබ කිව්ව විදිහට මනෝජ් වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයත් එහි සභාපති මහාචාර්ය දීපාල් මැතිව් ප්‍රකාශ කළා හිටියා. මෙන්න මේ වගේ අදහසක්
ඇමතිතුමා දුන්න තීරණ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකම අපි අපේ පීඨාධිතුමියට කියලා තියෙනවා. මීට පස්සේ ඇමතිතුමා එක සාකච්ඡා කරනවා නම් උපාධි ප්‍රදානය කිරීම, අවශ්‍ය කිරීම, රජයට පවරා ගැනීම, ඔය දෙකෙන් එකක් කෙරෙන්නේ නැත්නම් තවදුරටත් ඇමතිතුමා සමග සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා.
ඔව්, එතක මේ සයිටම් අර්බුදයේ තවදුරටත් ඉදිරියට ඇදී යන තත්වයක් අපි දකිනවා රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත් තීරණත් එක්ක. ඊයේ ඔවුන් විශේෂිත හමුවක් ඇඳවල තිබුණ මේ සම්බන්ධව වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කරලීම උදෙසා මොනවද ඊයේ හවස උනේ මනෝජ්?
ඊයේ හවස රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වෙනවා. පැය 5ක විතර සාකච්ඡාවකින් පස්සේ තමන්ගේ තීරණ දැනුවත් කරනවා. ඔවුන් කියනවා මේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නේ නැත්තම් විශේෂයෙන්ම මේ වෛද්‍ය ශිෂ්‍යාව අත්අඩංගුවට ගන්න උත්සාහ කරපු අවස්ථාවේ ඇයි මේ අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ, කවුද මේ අත්අඩංගුවට ගැනීමට ආවේ, මේ අයව හඳුනාගත්තද, මේ අයට නීතිය ක්‍රියාත්මක කරනවද, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ඔවුන් අදියර 3කින් ප්‍රකාශ කරනවා. එහෙම සිද්ධ වුණේ නැත්තම් ඔවුන් තීරණය කරනවා හෙට දිනේ වැඩ වර්ජනයකට යන්න. ඒක දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩ වර්ජනයක්. ඒත් එක්කම ඉදිරි සතියක කාලයක් ඇතුළත වෛද්‍ය සභාවට වෛද්‍ය සභාවේ සභාපතිවරයා විදිහට පත් කරන්නේ කවුද කියලා ඔවුන්ට නිල වශයෙන් පැහැදිලි කිරීමක් ඕන. මේ දේවල් ක්‍රියාත්මක වුණේ නැත්තම් 25 වෙනිදා සිද්ධ කරන දීප ව්‍යාප්ත සංකේත එක් දින වැඩ වර්ජනයෙන් පස්සේ දිගු කාලින ක්‍රියාමාර්ග වලට යන්න ඔවුන් සූදානම් වෙනවා. අඛණ්ඩ වැඩ වර්ජන වලට යන්න ඔවුන් සූදානම් වෙනවා කියන ප්‍රකාශය සිද්ධ කරනවා රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිනුක්ෂි.
ඔව්, අපි බලමු එහෙනම් රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ හෙට දවසේදී ආරම්භ කරන්නට සූදානම් වන වෛද්‍ය වර්ජනය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කොයි වගේ අදහසක්ද ප්‍රකාශ කළ හිටියේ කියලා වෛද්‍ය හරිත අලුත්ගේ, ඒ කියන්නේ රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ ඒ සම්බන්ධව ප්‍රකාශ කරපු අදහස්?
රයන් පැහැර ගැනීමට අදාළ සිද්ධියේ මොනවාද උත්තර කියන එක මේ රටේ බලධාරීන් වහාම රටට ප්‍රකාශ කළ යුතුයි. මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේ සිදුවීම් නැවත ඇති වෙන එක වළක්වන්න කටයුතු කරනවා කියන එක සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිඥාවක් හෙට දිනේ තුල අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය කරන සාධනීය ක්‍රියාමාර්ග හෙට දවස තුල ගත්තේ නැත්නම් අනිදා දිනේ, කියන්නේ 25 වෙනිදා උදේ 8 සිට ආරම්භ වෙන එක් දින සංකේත වැඩ වර්ජනයක් මුළු දිවයින පුරා ක්‍රියාත්මක කරන්න.
දේශපාලන ශාස්ත්‍රයේ උණුසුම් තත්වය පිළිබඳව අපි අවධානය යොමු කරද්දී ප්‍රධානතම කාරණාවක් අපිට හමු වෙනවා. ඒ තමයි දැන් පහුගිය කාලේදී අපිට විටින් විට තොරතුරු ආරංචි වුණානේ මනෝජ්, මේ දැන් පවතින ආණ්ඩුව පෙරලීම උදෙසා යම් යම් ක්‍රියාදාම අරගෙන යනවා ඒකාබද්ධ විපක්ෂය විසින් කියලා. ඉතින් එතනදී අපිට යම් යම් තොරතුරු ලැබෙමින් පැවතුණා. දැනට ඒකාබද්ධ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ඇතැම් පිරිස් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් සමගින් සාකච්ඡා කරමින් පවතිනවා. සම්මුතිවාදී ආණ්ඩුවෙන් මිදිලා මේ ඒකාබද්ධ විපක්ෂය සමග ඉදිරියේදී එකතු වන්නට කැමැත්තෙන් කියන කාරණාව, මේක නිල වශයෙන් තහවුරු වීමක් නම් සිදුවේ නැහැ. විවිධ දූෂ්‍යපාන ආරංචි තමයි අපිට ලැබුණේ. නමුත් අපිට මේ ගෙවිලා ගිය සතියේදී වාර්තා වෙනවා ලංකාවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් එකේදී බැසිල් රාජපක්ෂව හමු වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ සම්මුතිවාදී ආණ්ඩුවේ සිටින ඇතැම් පිරිස්. මේක ටිකක් උණුසුම් කාරණාවක් බවට පත් වෙන්නේ මේ වටින් ගොඩින් ඇහුණු කතන්දර ඇත්ත වෙන්නට යනවාද කියන කාරණාව සනාථ කරලීම උදෙසා යම් කිසි වූ සාක්ෂියක් හමු වීම නිසා. මොකක්ද මේ සිදුවීම? කවුද බැසිල්ව හම්බෙලා තිබුණේ? මොනවද එතනදී සාකච්ඡා වෙලා තිබුණේ? අපි කැමති දැනගන්න.
දැන් සම්මුතිවාදී ආණ්ඩුව බිහිවෙන්නේ අවුරුදු දෙකකටනේ, අගෝස්තු 31 වෙනිදා ඒකේ නිල කාලය අවසන් වෙනවා. ඊට පස්සේ තවදුරටත් ආණ්ඩුව ඉන්නවද නැද්ද කියන කාරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වැටි ඇමතිවරු මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. අපි පෞද්ගලික සතියකට කිව්වා අරුන්දික ප්‍රනාන්දු, නිමල්ලා, TBA එක නායක දුලිප් විජේසේකර වගේ අය ටිකක් කලකිරීමෙන් ඉන්නේ. ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න යනවා, ඒ පිළිබඳව තැන තැන හමු වෙලා ඔවුන් සාකච්ඡා පවත්වනවා කියන කාරණය අපි කිව්වා. ඉතින් ඒ අතරට අලුත් නම් කීපයකුත් එකතු වෙනවා. අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන් වගේ අමාත්‍යවරුන්ගේ නමුත් මේ කාරණයට ඈඳෙනවා. ඉතින් තමන් මේ ආණ්ඩුව ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ අගෝස්තු 31 වෙනිදා කියලා මේ අය පහුගිය දවසට සඳහන් කරලා තිබුණා. අගෝස්තු 30 වෙනිදා එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් සහයෝගිතා ගිවිසුමකට අත්සන් කරා. ඒ අවුරුදු දෙකක කාලයකට ඊට පස්සේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න තමයි මේ පිරිස හමු වුණේ. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තීන්දුවට එකඟ වෙන්නේ නැත්නම් තමන් ආණ්ඩුවේ නිවත් වෙලා පාර්ලිමේන්තුවේ ස්වාධීන වසුන් ගන්නවා කියලා මේ කණ්ඩායම සඳහන් කරා ඔය අපි කිව්වාගේ පෞගේ දවසක. ඉතින් මේ කට්ටිය හමු වෙන්න දාගත්ත කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී කට්ටියම එකතු වෙලා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා, ජෝන් සෙනවිරත්න ඇමතිවරයා, ඒත් එක්කම අමාත්‍ය ධූරය අතහැරපු ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා, මේ ඇතුළු කණ්ඩායම අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයාගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ තියෙන්නේ. නමුත් අවසානයේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා කැඳවීමක් කරනවා තමන්ගේ නිවසට ඇවිල්ලා හම්බ වෙලා සාකච්ඡා කරන්න කියලා. ඉතින් මේ කණ්ඩායම යනවා අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයාගේ ගෙදරට ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරනවා. තමන්ගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුවකට එකතු වුණේ ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසා. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සමහර මැතිවරුන් තමන්ට හිරිහැර කරනවා කියලා මේ අය මේ කතාවට මුල පිරුවා. තවත් සමහරු කිව්වේ අවුරුදු දෙකක කාලේ සැප්තැම්බර් මාසයේ ඉවර වෙන නිසා රජයෙන් අයින් වෙලා ස්වාධීන වෙන්න ඕන කියලා. නිමල් ලංසා නියෝජ්‍ය අමාත්‍යවරයාත් මේකට එකතු වුණා. ඔහු කිව්වේ මට ඉන්න තැනක්වත් මේ අය දෙන්නේ නැහැ කියන චෝදනාව ඔහු ඉදිරිපත් කළා. ප්‍රියංකර ජයරත්න ඇමතිවරයාත් කිව්වේ තමන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්නත් කලින් තමන්ගේ ලේකම්වරයාට නඩු දැම්ම. ඒ අනුව මේ අය කියාගෙන ගියේ තමන්ට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉරිහැර සිද්ධ වෙනවා කියලා. ඉතින් කොහොමනත් මේ අයගේ සාකච්ඡා ඉවර වෙලා ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරන්න තීරණය කරා. ඒක අනුරාධපුර ඇමතිවරයාට, සුසන්ත පුංචිනිල්ලර් මේ නියෝජ්‍ය අමාත්‍යවරයාටත් භාර වුණා මේ ලිපිය සකස් කිරීමේ කටයුත්ත. ඊට පස්සේ මේ සාකච්ඡා ඉවර වෙනකොට අපිට දැනගන්න ලැබුණා නිමල් ලංසා නියෝජ්‍ය අමාත්‍යවරයාට, ලසන් තලගිවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා කතා කරලා තිබුණා. ඒත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහත්මයා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා නියෝජ්‍ය අමතිවරයාට සාකච්ඡා කරලා තිබුණා. මේක එච්චර දුර දිග ඇදගෙන යන්න එපා, මේ කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. බ්‍රහස්පතින්දා දවසේ ලබන සතියේ ජනාධිපතිවරයාත් එක්ක සාකච්ඡා කරලා මේකට යම් තීරණයක් ගන්න පුළුවන් කියලා. කොහොමනත් මේ සාකච්ඡා ඉවර වෙලා තමයි අර දිලුක්ෂිගේ වගේ බත්තරමුල්ල වෝටර්ස් එජ් එකට ගිහිල්ලා බැසිල් රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු අමාත්‍යවරයාව හම්බුනේ. ඉතින් මේ එකතු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා. අපිට දැනගන්න තියෙන විදිහට ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලල්සා, සුසන්ත පුංචිනිල, මේ අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන් මේ කණ්ඩායම ගිහිල්ලා බැසිල් රාජපක්ෂ මහත්මයාව හම්බෙලා තියෙනවා. මේ ස්ථානයට ඇවිල්ලා තියෙන්නේ පහුගිය කාලේ හිටපු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වල හිටපු කුමාරසිරි හෙට්ටිගේ සහ ලක්ෂ්මන් උළුගල්ල කියන අයත් එක්ක ගිහිල්ලා තමයි මේ අය හම්බවෙලා තියෙන්නේ. දල සලහතරුම හිටපු අමාත්‍යවරයා දුරකථනයෙන් කතා කරලා මේ අවස්ථාවට සම්බන්ධ වුණා කියලා කියනවා. ඉතින් ඒ අනුව අපිට පේන්න තියෙන්නේ මේ කණ්ඩායම අගෝස්තු 31 වෙනිදා දැන් පස්සේ යම් තීරණයක් ගන්න පෙළඹෙනවා. ඒකට හේතුව වුණ බලාපොරොත්තු වෙච්ච දේවල් මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ සහ පෞද්ගලිකව මේ අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් හිටියට යම් හිරිහැර සිද්ධ වෙනවා කියන කාරණය.
දැන් මේ සූදානම් වීම පිළිබඳව බැසිල් රාජපක්ෂ එක්තරා ජනහමුවකදී යම්කිසි ඉඟියක් පළ කළා.
අර මාතර දීවනේ පක්ෂයක් අදල් බලමු මහපාරේ ඇහිදෙනවා කියලා අපි ඇහිදිනවා ගමක් ගමක් ගානේ ඇහිදලා මේ පක්ෂේ කොට නඟනවා මේ ආණ්ඩුව ගෙදර යවන වැඩේ අපි පාර්ණ බැලාරි කරනවා අනිවාර්යයෙන්ම ඒ පැත්තේ ඉන්න මන්ත්‍රීවරු අපේ පැත්තට එනවා කියන එක
මේ පැත්තේ මේ පැත්තට පනින කතාව පිළිබඳව බොහොම කලබලයට පත්වලා හිටියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක බොහොම ආවේගශීලීව එක්තරා අවස්ථාවකදී අදහස් ප්‍රකාශ කර හිටියාය සම්බන්ධයෙන් මෙන්න මේ ආකාරයට
අර ජනප්‍රිය නායකයාගේ ඒ ජනප්‍රියකම තමයි මේ හැමෝම පාවිච්චි කරන්නේ. ඒ පක්ෂයක මතවාදයක් තියෙනවද? වැඩපිළිවෙලක් තියෙනවද? ඒ මුහුත්ම නැහැ. මැතිවරණයට ගියාම තමයි බලාගන්න පුළුවන්කම තියෙන්නේ හැම වෙලේ ප්‍රතිඵලය. වැඩක් කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙක් තමයි ගමට හදාගන්න ඕනකම තියෙන්නේ. ඒ අරෙන්න අහවලාගේ නියෝජිතයා ගමේ මන්ත්‍රී කියලා මොනෝ කරන්නේ? දැන් මහින්ද මහත්තයා කුරුණෑගලට ආවනේ කුරුණෑගලට ආදරේ විදියට. හැබැයි ආවේ මොකද? තමන්ගේ තුන් දෙනාවත් ගොඩ දාගෙන තවමිනියට කරලා තමනු කුඩ යන්නේ ආවේ කුරුණෑගලට. කුරුණෑගල මහින්ද මහත්තයා ඉල්ලා 11:08 බැස්ස නම් මහින්ද මහත්තයා වෙනුවෙන් පෙනී සිටින අලුත් සෙට් එකට ප්‍රාදේශ සභා මැතිවරණයට ගිහුවා මොකද වෙන්නේ? මහින්ද මහත්තයා වෙනුවෙන් ඉන්නේ උන්ට ගමේ තරක් හම්බෙනවද? ශ්‍රී ලංකාකාරව විනාශ කරපු බැසිල් රාජපක්ෂම ന്യാයපාරම් මේ පක්ෂයට අදලා තියෙන්නේ. එදත් මහින්ද මහත්තයා විනාශ කරා. අදත් මහින්ද රාජපක්ෂ මහත්තයා පමණක් නෙමෙයි අර මහින්ද රාජපක්ෂ මහත්තයා බලාපොරොත්තු වෙමින් ඉන්න නාමල් රාජපක්ෂ මහත්තයාගේ අනාගතයත් විනාශ කරනවා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා දැන්.
ඔව් අපි දැන් දන්නවා මේ අලුතෙන් ව්‍යවස්ථා සංශෝධනය සඳහා මුළු පාර්ලිමේන්තුවම සම්බන්ධ කරගත යුතුයි කියන ප්‍රකාශය අගමැතිවරයා විසින් මීට කාලයකට කලින් ප්‍රකාශ කරනු ලැබුවා. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට මුළු පාර්ලිමේන්තුවම අයිති කියලා. ඉන් අනතුරුව කමිටු 6ක් පිහිටවනු ලැබුවා. මේ කමිටු 6 යම් තීන්දුව තීරණ විටින් විට අපිට ආරංචි වෙන අතරතුරේදී මේට විරෝධීතාව දක්වන පිරිස් පිළිබඳවත් ආරංචි වුණා. එම විරෝධතාව තවත් උග්‍ර අතට හරවමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්වන්නට නිල වශයෙන් ඉවත්වන්නට පසුගියදා තීරණය කළා. ඒ සම්බන්ධව ලිපියකුත් බාර දුන්නා. තමන්ගේ තීරණය අන්තර්ගත කළා. මේක ටිකක් ආන්දෝලනාත්මක කතාවක් බවට පත්වෙනවා. මේ තීරණය පසුපස යම් කිසි වූ තත්වයක් තියෙනවද ඒකාබද්ධ විපක්ෂයේ දෙකඩ වීම කියන කාරණාව කියන ආරංචිය තමයි අපිට හම්බ වෙන්නේ. මනෝජ්, මොකද ඒකාබද්ධ විපක්ෂය ඇතැම් පිරිස් කැමති තවදුරටත් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ ඉන්න, අනිත් අය කැමති විශේෂයෙන්ම විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම කැමති අයින් වෙන්න. මේ මත ගැටුම ඇතුළේ තියෙනවා ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ දෙකඩ වෙයිද කියන කතාවත් පසුගිය සතියේදී නැගුණු ප්‍රශ්නයක්. ඇතුළාන්ත තොරතුරු පිළිබඳව විමර්ශනය කිරීමේදී අපිට මොනවද අදහම වෙන්නේ?
ඔව්, අපට නම් දැනෙන විදිහට එහෙම ඒකාබද්ධ විපක්ෂය දෙකට වෙලා වෙන් වෙන්න යන උත්සාහයක් පිළිබඳව නම් පේන්නේ නැහැ. පොදුවේ අර අපි කිව්වා වගේ අර දිලුක්සිත් සදහන් කරා වගේ ආණ්ඩුක්‍රම වර්ෂා සම්පාදක මණ්ඩලය විදිහට මුළු පාර්ලිමේන්තුවම නම් කරලා මේ ව්‍යවස්ථාවට විසඳුමක් අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතිකා කරන්න තීන්දුව తీරන ගන්න අනු කමිටු 6කටත් පත් කරලා මේ කටයුතු සිද්ධ කරගෙන ගියා. එතකොට දැනට අනු කමිටු 6නුත් පොදුවේ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම ඉවත් වෙලා ඉන්නේ. ඔවුන්ට යම් මැතිවිල්ලක් තිබුණා, අපේ කණ්ඩායමටත් ආරාධනා කළා, අපිත් මේ අනු කමිටු වල වාඩි වුණා, අපි හැමෝම එකතු වෙන්න තමයි නිර්දේශ දෙන්නේ. නමුත් මේ අවසන් ලියවිලි ඉදිරිපත් කරනකොට ඒ අයගේ නිර්දේශ නෑ. මේක ආණ්ඩුවට ඕන විදිහේ ලියවිල්ලක් තමයි හදමින් ඉන්නේ කියන චෝදනාව කරලා ඔවුන් අනු කමිටු වලින් ඉවත් වුණානේ. දැනට ප්‍රධාන කමිටුව තමයි මේ සියලු දෙනා කටයුතු කරන්නේ. එතකොට විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 5 අපි දැක්ක විමල් වීරවංශ ඇමතිවරයා, වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා, ඒත් එක්කම ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා, පද්ම උදේශාන්ත මන්ත්‍රීවරයා සහ නිරෝෂන් ප්‍රේමරත්න කියන මන්ත්‍රීවරු 5 ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන කණ්ඩායම. ඔවුන් කතානායකවරයාට ලිපියක් බාර දීලා කිව්වා මේ කණ්ඩායම අපි අයින් වෙනවා ආණ්ඩුක්‍රම ප්‍රස්තා සම්පාදක මණ්ඩලයෙන් කියලා. ඉතින් මේකට හේතු කීපයක් අරන් තිබුණා. කරුණු 6 ඔවුන් ඉදිරිපත් කරලා තිබුණා. ඒ ලිපිය අපි දැක්කා සමාජ මාධ්‍යවලත් පරිසරනවා. එහිදී කරුණු මොනවද කියලා දක්වලා තිබුණා. සෛනිකායක හාමුදුරුවරු 7 මාසේ 4 නිකුත් කරපු ලිපිය, ඊට පස්සේ රටේ ඓතිහාසික සભ્યත්වය රාජ්‍ය තුල රජුට ජනතාවට ඉගෙනින් සිටලා සමාජ සම්මතයන් සහ ප්‍රමිතීන් නිර්දේශ කිරීමට සහ එවැනි කාරණාවලට ඔවුන් විරෝධය දක්වනවා කියලා, විශේෂයෙන්ම දක්වලා දුන්නේ මහා සංඝරත්නය නිකුත් කරපු ඒ යෝජනා නොතකනවා කියන වගේ අදහස්. එහෙම අදහස් 7-8 සමන්විත ලිපියක් තමයි කතානායකවරයාට බාර දෙන්නේ. ඉතින් බාර දීලා ඔවුන් තීරණය කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙන්න. ඒ අතර තමයි මේ කණ්ඩායම් දෙකක්ද ඒකාබද්ධ විපක්ෂ දෙකට වෙන්න යනවාද කියලා කියන්නේ. හැබැයි එහෙම හිතන්න පුළුවන් කාරණා සිද්ධ වුණා. ගුණදාස අමරසේකර මහත්මයලා වගේ කණ්ඩායම් මාධ්‍ය හමු කියලා තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ මේවා ඉන්නවට චෝදනා කරා. ඉතින් මේකත් එක්ක යම් කතිකාවක් එනවා, යම් කතාබහක් ඇති වෙනවා, මේ ඒකාබද්ධ විපක්ෂයෙන් වෙන් වෙලා ඇවිද කියලා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් කියන්නේ මේ ජනාධිපතිතුමාත් එක්ක ඊටම ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීන්දුව తీරන ගත්තේ. මේකේ ඉන්න එකේ තේරුමක් නැහැ. එහෙනම් එක කණ්ඩායමක් මෙතනින් ඉවත් වෙලා ගියේ කොහොඳයි. හැබැයි තවදුරටත් මේ වැදගත් සිද්ධ වෙන්නේ මොනවද කියලා දැනගන්න නම් අපි හැමෝම ඉවත් වෙලා ගිහිල්ලා වැඩක් නැහැ. මේ තොරතුරු දැනගන්න මේ කමිටුවේ හිටියොත් හොඳයි. ඊම යෝජනාව තමයි ඒකාබද්ධ විපක්ෂය කරන්නේ. ඉතින් ඒ අනුව තීරණය කරනවා ජාතික නිදහස් පෙරමුණ ඉවත් වෙන්න, සෙසු කණ්ඩායම් තීරණය කරනවා මේ පොදු කමිටුවේ ඉන්න. කොහොමනක් මේකත් එක්ක ආපු ප්‍රශ්නේ තමයි තවදුරටත් අලුත් ව්‍යවස්ථාව හදන්න පුළුවන්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කාර්යපටිපාටියට බලපෑමක් සිද්ධ වෙනවද කියලා නීතිවේදීන් කෙනෙක් අපි දැක්කම විමසීම් සිඳ කරලා තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ, ඒත් එක්කම ප්‍රතිභා මහනාම හේව මේ වගේ කට්ටිය පහුගිය නිදර්ශන අරගත්තුවා. 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව හදද්දී මෙහෙම ඇතැම් පක්ෂ කණ්ඩායම් ඉවත් වුණා. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ පක්ෂය වෙන් ඉවත් වුණා. හැබැයි ඒකෙන් කිසිදු බලපෑමක් වුණේ නැහැ. සමගි පෙරමුණේ මන්ත්‍රීවරු ඒ කටයුතු කරගෙන ගියා. ඒ හින්දා තවදුරටත් මේකෙන් බාධාවක් වෙන්නේ නැහැ කියන අදහස ඔවුන් ඉදිරිපත් කළා. ඒක තමයි දැනට ජාතික නිදහස් පෙරමුණ ඉවත් වීමත් එක්කම වෙලා තියෙන තත්ත්ව දිරික්ෂය.
පළාත් පාලන ඡන්දය දිගින් දිගටම කල් දැමීම පිළිබඳව විවිධ ස්වරූපයෙන් අපි ඔබට තොරතුරු වාර්තා කළා. මේ වෙනකන් පවතින තත්ත්වය පිළිබඳව මේ වෙනකොට මැතිවරණ කොමසමේ කොමසාරිස්වරයා මහින්ද දේශප්‍රිය මහතා එක්තරා ප්‍රකාශයක් කරනු ලැබුවා. ඇතැම් පළාත් සභාවල ඡන්දය පැවැත්වීම සඳහා මේ අවුරුද්දේදී ක්‍රියා කළ හැකියි කියන කාරණාව. මේක සුබදායක ආරංචියක්. මේ පිළිබඳව වන තොරතුරු අපි දැනගන්න කැමති මනෝජ්.
ඔව්, මැතිවරණ කොමසමේ සභාපතිවරයා පහුගිය දවසක පැවැත්වෙච්ච උත්සවයකදී මේ පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරනවා. එහෙම අදහස ඉදිරිපත් කරන්න වෙන්නේ පළාත් පාලන ආයතන විසිරුවා හැරලා අවුරුදු දෙකක් ගිහිල්ලත් තාම ඡන්දෙ නැහැ. ජනතාවගේ ප්‍රජාසම්පවාදී අයිතියට තමයි මේ ආණ්ඩුව බලපෑම් කරමින් ඉන්නේ කියලා චෝදනා වෙල්ලුවමින් ඉන්න අතර තමයි පළාත් සභා ඡන්දය තියන්න කාලේ සූදානම් වෙන්නේ. ඉතින් ඔක්තෝබර් මාස 2 වෙනිදායින් නැගෙනහිර පළාතේ, උතුරුමැද පළාතේ, සබරගමු පළාතේ නිල කාලය අවසන් වෙනවා. එදාට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සලහන් කරනවා අපිට පුළුවන් ඡන්දය සඳහා වන ප්‍රකාශය නිකුත් කරන්න. පළාත් සභා ඡන්දවලට ඒගොල්ලන්ට එහෙම මැතිවරණ කොමිසමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් පළාත් පාලන ඡන්දය තියාගන්න බැරි වෙලා ඉන්නේ ආණ්ඩුව ඊට අදාළ නීති රීති සකස් නොකිරීම නිසා කියන චෝදනාව ඔහු කරා. මොකද අලුත් ක්‍රමයකට ඡන්දය තියන්න ඕනේ, කොට්ටාස සහ කේවල ක්‍රමයේ සම්මිශ්‍රණය වෙච්ච ක්‍රමයකට යන්න ඕනේ කියන අදහස තිබුණා. ඒ වෙනුවෙන් නීති සකස් කරමින් හිටියා, සීමා නිර්ණයන් සකස් කරමින් හිටියා. මේ කටයුතු හරියට සිද්ධ වුණේ නැහැනේ. ඒ සම්බන්ධයෙන් යම් මත ගැටුම් සහ යම් යම් කාරණා සිද්ධ වුණා. අපි දැක්කා මේ සම්බන්ධයෙන් වෙන ලියවිල්ල ඉදිරිපත් කරන්න ගිහිල්ලත් මේකේ පරිවර්තනවල ප්‍රශ්න පිළිබඳව අදහස් කරා. මේ සඳහා පත් කරපු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජිතවරු අත්සන් නොකිරීම ගැන කතා කරා. ඉතින් මෙවැනි යම් යම් කාරණා හින්දා මේක ටික ටික පස්සට ගියා. නමුත් ආණ්ඩුව පැත්තෙන් නම් කියන්නේ පළාත් පාලන ඡන්දය තියන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ඉවරයි, මේක අවසාන වශයෙන් ගැසට් කරලා පස්සේ ඡන්දයට යන්න පුළුවන් කියලා. ඒ කොහොමත් ඒක තාම ඉවර නැහැනේ, අන්තිම අදියරේ ඉන්නේ තියෙන්නේ. පළාත් සභා ඡන්ද වලට ඒ ප්‍රශ්නේ නැහැ. ඒ නිසා උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත්වල ඡන්දය තියන්න අවශ්‍ය නිවේදන ඔක්තෝබර් මාස 2 වෙනිදා ඉක්ුත් කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කිව්වා.
ඔව්, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කළේ මේ විදිහට.
Facebook වල කියන වගේ කෝ ඡන්දේ මකෝ කියලා ආනෝ වගේ ඡන්ද නැතිබ්බට අපි නොතිය තියෙන්නේ පාර්ලිමේන්තුව ඒ පනත සම්මත කරපු නැති නිසායි. හැබැයි අපි පළාත් සභා ඡන්ද වීමසීමට අවශ්‍ය නැගෙනහිර පළාත, උතුරුමැද පළාත සහ සබරගමු පළාතේ පළාත් සභා ඡන්ද වීමසීම දැන්වීම ඔක්තෝබර් 2 වෙනිදා අපි නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඡන්දේ ප්‍රමාද වෙන්නේ පළාත් පාලන ආයතන පාර්ලිමේන්තුව මේක සම්මත නොකර නිසායි.
තවත් බොහෝ මහජන අවධානයට ලක්වුණු කාරණාවක් සිදු වුණා පසුගිය සතියේදී. ඒ තමයි අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයේ පිහිටවීම පිළිබඳව වන ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තැබීමේ ක්‍රියාවලිය. මේක කොහොමද ශ්‍රී ලංකාවේ ජනතාව අවබෝධ කරගත්තේ?
ඔව්, අපි දකිනවා පහුගිය දවසේ ජනාධිපතිතුමා අත්සන් කරනවා අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටවීමේ ගැසට් පත්‍රයට. තමා මේකට අත්සන් කළා කියන එක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් ඔස්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් එහිදි කියනවා 2016 අංක 16 දරන පනත යටතේ තමයි මේ කාර්යාලය පිහිටුවන්නේ, ඊට අදාළ ගැසට් නිවේදනයට තමයි අත්සන් කරන්නේ කියලා. ඒක මාන්දුපාංශයෙන් කියනවා ඒක ලංකාවේ තිරසාර සාමයක් උදෙසා තියෙන තවත් පියවරක් කියලා ඒ පිළිබඳව අදහස් දක්වනවා. අපි දකිනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳව යම් ප්‍රසාදය පළ කිරීමක් කරලා තියෙනවා. එහි මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ප්‍රධාන හක් කියලා තියෙනවා මේ කාර්යාලයේ කටයුතු කඩිනම් කරනවා කියලා ඒ අය විශ්වාස කරනවා. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයක් ලබා දෙනවා කියලා. අතුරුදන්වන් පිළිබඳ සභා බැලීමේ කාර්යාලයේ බලාත්මක කරන්න ශ්‍රී ලංකාව ගත්ත පියවරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රසාදය පළ වෙලා තියෙනවා. ජනාධිපතිවරයා ඊට අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබනවා.
මහජන කැළඹීමට ලක්වන සිදුවීම් අතරින් ප්‍රධාන තවත් එක්තරා සිදුවීමක් විදිහට අපිට වාර්තා කරන්න පුළුවන්. විද්‍යාඝාතන සිදුවීම හා සම්බන්ධව ක්‍රියා කරන යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා ඉලක්ක කරගනිමින් සිදුනාය කියන වෙඩි ප්‍රහාරය. මේක මුලදී වාර්තා වුණු ආකාරයට නෙමෙයි දැන් තියෙන තත්වය කියලත් අපිට විවිධ තොරතුරු වාර්තා වෙනවා. මේ සිදුවීමත් මේ වෙනකොට මේ සිදුවීම හා සම්බන්ධ ක්‍රියාදාමයන් පිළිබඳවත් අපි දැනගන්න කැමති මනෝජ්.
යාපනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලිය ඉලක්ක කරගෙන නල්ලූර් ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිද්ධ වුණා කියලා අපි දැක්කා ප්‍රවෘත්ති වාර්තා වුණා. ඒකෙන් විනිසුරුවරයට හානියක් වුණේ නැහැ. ඔහුගේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදුනා. ඒ අතරින් කෙනෙක් වෙච්චේ පොලිස් සැරයෙන් සරත් හේමචන්ද්‍ර බලාවත පදිංචි පුද්දලේ. ඔහු මිය ගියා පෙරේදාලුයම. ඉතින් මේ කාරණයත් එක්ක කියුනේ මේ ඉලංචේලියන් කියන මහාධිකරණ විනිසුරුවරයා විද්‍යාඝාතනය සඳහා පත්වල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජිකයෙක්. ඒක ඉලක්ක කරගෙන මේ වෙඩි තැබීම සිද්ධ වුණාද කියන සැකය තමයි තිබුණේ. නමුත් මේ වන විට වාර්තා වන තොරතුරු අනුව මේක හදිසි ඇතිවෙච්ච තත්වයක්. යම් සාධයක නිරත වෙලා හිටපු කිහිප දෙනෙක් මේ වෙඩි තැබීම සිද්ධ වෙච්ච ස්ථානයට ඇවිල්ලා යම් කෝලාහලයක් සිදු කරමින් ඉඳලා තියෙනවා. එතකොට පාර හරස් වෙලා තියෙනවා. විනිසුරුවරයට ගමන් කරන්න යන පාර නිරවුල් කරගන්න පොලිස් නිලධාරීන් දෙදෙනා ඒ ස්ථානයට ගිහිල්ලා තියෙනවා. ඒ අතරින් මේ හිටපු පිරිස පොලිස් නිලධාරීවරයාගේ පිස්තෝලය අරගෙන ඌටම වෙඩි තියලා තමයි මේ සිද්ධ සිද්ධ වෙලා තියෙන්නේ. වෙඩි ප්‍රහාර 11ක් විතර වැදිලා තියෙනවා කියලා කියවෙනවා. කොහොම වුණත් මේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුව මේ වෙලට හඳුනගෙන තිබෙනවා. වෙඩි තැබීම සිද්ධ කරපු පුද්ගලයා පලා ගිල්ල සැඟවිලා ඉන්නවා කියලා කියනවා. ඔහුගේ ඥාතීන් දෙදෙනෙක් තමයි මේ ස්ථානයේ ඉඳලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාම මේ වෙලෙට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි දැක්කා විනිසුරුවරයා මේ පොලිස් සැරයන්වරයාගේ බිරිඳ හමු වෙලා මේ පිළිබඳව තමන්ගේ ශෝකය ප්‍රකාශයට පත් කරනවා. ඔහු හඬමින් ගලපෙන අවස්ථාවක් තමයි අපි වීඩියෝ දර්ශන වලින් දකින්නේ. ඉතින් කොහොම වුණත් පොලිසිය සමහර කරන්නේ මේක විද්‍යාඝාතනයට සම්බන්ධ සිද්ධියක් නෙවෙයි, හදිසි ඇති වුණු තත්වයක්. මෙහි ප්‍රධාන සැකකරුවත් අත්අඩංගුවට ගන්න පොලිසිය සූදානම් කියලා ඊයේ දවසේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් කියලා සඳහන් කරනවා.
ලංකාවේ ඩෙංගු තත්ත්වය ඉතාමත්ම සීග්‍රයෙන් වර්ධනය වෙමින් යන සේයාවක් අපිට දකින්නට ලැබෙන්නේ. ලක්ෂයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා වෙනවා කියලත් ආරංචි වෙන අතරතුරේදී ජූලි මාසයේදී ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිනි ජූලි බිෂොප් යනවා ලංකාවට. ලංකාවේ මේ ඩෙංගු මේ වසංගතය සඳහා ඔස්ට්‍රේලියාවෙන් ලබා දෙන්නට පුළුවන් උපකාරත් රැගෙන ශ්‍රී ලංකාවේ මේ සම්බන්ධව තොරතුරු වාර්තා වුණේ කොහොමද? අපි ඒ පිළිබඳව දැනගනිමු අවසාන වශයෙන් මනෝජ්.
ඔව්, ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම පාලනය කරන්න ඔස්ට්‍රේලියාවෙන් ලබා දෙන සහන ගැන සාකච්ඡා කරන්න ඔබ කිව්වාගේ ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍ය ජූලි බිෂොප් 19 වෙනිදා සිව් දිනකගේ දූත පිරිසක් එක්ක තමයි ලංකාවට ආවේ. ඒ කාලය ඇතුලේ ජනාධිපතිතුමාගේ මැතිතුමා විපක්ෂ නායකවරයා ඇමතිවරු ගීත දෙනෙක් එක්ක සාකච්ඡා පැවැත්තුවා. ඩෙංගු අභියෝගයේ ජය ගන්න ලංකාව ගෙන එන වැඩපිළිවෙලට ඔස්ට්‍රේලියාව උපරිම සහාය දෙනවා කියලා විදේශ කටයුතු අමාත්‍යවරිය සඳහන් කළා. ජනාධිපතිතුමාවත් මේ අවස්ථාවේ හම්බ වෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. රජය ක්‍රියාත්මක කරන ඩෙංගු මර්ධන වැඩසටහනට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා රුපියල් මිලියන 58ක මුදල් පරිත්‍යාගයක්ත් සිද්ධ කරනවා කියලා විදේශ අමාත්‍යවරයා ලංකාවට සඳහන් කළා තිබුණා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් එකතු වෙලා ඩෙංගු මර්ධනයන් පාරණය කරන මේ අර මොල්බැචියා කියන බැක්ටීරියාව හඳුන්වා දෙන්නක් පියවර ගන්නවා කියලා ඇය සඳහන් කරලා තිබුණා. ඒ සඳහා රුපියල් මිලියන 118ක මුදලක් ඔස්ට්‍රේලියානු රජයෙන් වැය කරන්න නියමිතයි කියලා සඳහන් කරලා තිබුණා. ඒ ආකාරයෙන් තමයි ඩෙංගු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ සහයෝගය ශ්‍රී ලංකාවට ලැබීම පිළිබඳව ජූලි බිෂොප් විදේශ අමාත්‍යවරිය සමග සාකච්ඡාව සිද්ධ වුණේ දිරික්ෂේ.
හොඳයි, මම ඔබට ස්තුතිය පළ කරමින් අපි දැන් සමුගන්නවා මනෝජ්. බොහොම ස්තුතියි මේ සවිස්තරාත්මක තොරතුරු සමුච්චය අපිට සමීප කිරීම පිළිබඳව. එහෙමනම් ලබන සතියේ සඳුදා නැවත වතාවක් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිරික්ෂේ, බොහොම ස්තුතියි.